දැන් අපි යන් තව සාධකයක් ගැන කතා කරන්න. ආලෝකය, ලයිට්. අපේ පෘථිවියට ආලෝකයේ සපයන ප්‍රධාන ප්‍රභවය තමයි සූර්යයා. සූර්යාගෙන් ලැබෙන්නේ සූර්යාලෝකය, සන්ලයිට්. ළමයි, කෘෂිකර්මාන්තයේදී මේ ආලෝකය කියන එක අවිවාදයෙන් පිළිගන්න වෙනවා ප්‍රධානම සාධකයක් විදියට. මොකද භෝග නිෂ්පාදනයේදී අස්වැන්න තීරණය කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන සාධකයේ මත. ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියේදී අන්න ආලෝකය කියන එක ප්‍රධානතම සාධකයක්. ඒකනේ ප්‍රභාස කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ආලෝක තත්ත්ව යටතේදී නිපදවීම. ළමයි, මේ සූර්යාගෙන් ලැබෙනවා සූර්යා ලෝකයේ අපිට මේ සූර්යා ලෝකය කියන්නේ ශක්තියක්. මේ සූර්යා ලෝකය අපිට නොපෙනෙන ශක්තියෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. තරංග. සමහර ඒවා හිතකරයි, සමහර ඒවා අහිතකරයි. මොනවද අහිතකර කිරණ? පාර ජම්බුල කිරණ, අදෝරක්ත කිරණ, UV rays and infrared rays. හැබැයි හිතකර කිරණ જાතියක් තියෙනවා. ඒකට අපි කියනවා දුස්සාලෝකය කියලා. සූර්යාලෝකය අපිට පේන්නේ මේ දුස්සාලෝකයේ සුදු පාටින් පේනවා කියලා තමයි සලකන්නේ. මේ දුස්සාලෝකය සමන්විත වෙලා තියෙනවා වර්ණ හතකින්. අන්න දේ දුන්නේ වර්ණ හත. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. මෙන්න මේ දුස්සාලෝකයේ තියෙන වර්ණ තමයි භෝග වගාවේදී ප්‍රභා සංශ්ලේෂණය සහ ශාකයේ අනිකුත් ක්‍රියාවලි සඳහා වැදගත් වන්නේ. ආදරණීය දරුවනේ, ආලෝකය කියන සාධකයේ, පරිසර සාධකයේ කෘෂිකර්මාන්තයේදී සලකා බලනවා ආකාර තුනකින්. එක තමයි ආලෝක තීව්‍රතාවය. අනිත් එක තමයි ආලෝකයේ ගුණාත්මය. අනිත් එක තමයි ආලෝකයේ කාල සීමාව. ආලෝක තීව්‍රතාවය, ආලෝකයේ ගුණාත්මය, ආලෝකයේ කාල සීමාව. දැන් අපි පොඩ්ඩක් බලමුද මේ මාතෘකාවලින් මොනවද මේ කිව්වේ කියලා. අපි ඉස්සරම බලමු ආලෝකයේ තියෙන තීව්‍රතාවය කියන්නේ මොකද්ද කියලා. තීව්‍රතාවය කියන්නේ මේ ආලෝකයේ පවතින, සූර්යාලෝකයේ පවතින සැර බවට. මේ තීව්‍රතාවය කියන එක මනින උපකරණයක් තියෙනවා කෘෂිකාලගුණික මධ්‍යස්ථානවල. මේකට කියන අපි සූර්ය විකිරණ මානය. ඒ සූර්ය විකිරණ මානයෙන් ගන්න පාටාංක මිනුම් කරන එකක් තියෙනවා. අපි මේකට කියනවා ලක්ස් කියලා. ආලෝකයේ තියෙන තීව්‍රතාවය මිනුම් කරන එකක තමයි ලක්ස්. උපකරණය තමයි සූර්ය විකිරණ මානය. දැන් ළමයි, මේ ආලෝක තීව්‍රතාවය වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. අන්න හිතකර බලපෑමුත් තියෙනවා, අහිතකර බලපෑමුත් තියෙනවා. මොනවද මේ හිතකර බලපෑම්? ආලෝක තීව්‍රතාවය සාමාන්‍යයෙන් අපි සලකනවා වැඩි වුණොත් ක්ලෝරොෆිල් නිපදවීම වැඩි. ක්ලෝරොෆිල් කියන්නේ ශාකපත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ඇති තියෙන වර්ණකයක්. වැඩි ආලෝක තීව්‍රතාවයේදී ශාකපත්‍රවල ක්ලෝරොෆිල් කියන වර්ණකයේ නිපදවීම වැඩි. ඒ විතරක් නෙවෙයි, ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම ධාන්‍ය භෝගවල පඳුරු දැමීම වැඩි. අන්න හිතකර ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි, ආලෝක තීව්‍රතාවය කියන එක වැඩි වුණාම පත්‍රයේ තියෙන වර්ගඵලය, ශ්‍රේෂ්ඨඵලය කියන එක වැඩි. හිතකර ලක්ෂණය. පත්‍රයේ ශ්‍රේෂ්ඨඵලය කියන එක වැඩි වුණා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න තියෙන වපසරිය වැඩි වුණා කියන එක. අන්න එතකොට නිපදවන ආහාර ප්‍රමාණය වැඩි වෙනවා, අස්වැන්න සරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම ශාකයේ සංචිත කරන ආහාර ප්‍රමාණයත් වැඩි වෙනවා. අන්න හිතකර බලපෑම්. අහිතකර බලපෑමුත් තියෙනවා. ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වෙනවා පරිසරයේ. උෂ්ණත්වය වැඩි වුණාම සාකපත්‍රයේ වායුහුමාරු කරන පූටිකා වැසෙනවා. පූටිකා වැසුනහම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වුණා කියන්නේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා. මෙන්න ආලෝක තීව්‍රතාවය තියෙන අහිතකර බලපෑම. දැන් ළමයි තව සාධකයකට යන ආලෝකයේ ගුණාත්මය. ආලෝකයේ ගුණාත්මය කියන්නේ අම්මම කියවන්නේ සූර්යාලෝකයේ අපිට ලැබෙනවා සුදු පාටින් වර්ණයක් සුදු පාට වර්ණයෙන් දුස්යාලෝකය කියලා. බේමේ දුස්යාලෝකය කියන එක සැදිලා තියෙන්නේ වර්ණ හතකින්. බේමේ වර්ණ හතේ තියෙන සංයුතියට තමයි කියන්නේ අපි ආලෝකයේ ගුණාත්මය කියලා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. බින්න දුස්යාලෝකයේ තියෙන වර්ණවලිය. මේ එක එක වර්ණයක් ගත්තොත් සුසාකවලට භෝගවලට සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරනවා. මොනවද මේ සිද්ධ කරන කාර්යභාරය? රතු පාටෙන් අපි දන්නවා රතු කියන ආලෝකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට. ඒ විතරක් නෙවෙයි ශාකවල අතු බෙදීම කියන ක්‍රියාවලිය වේගවත් කරන්නේ උත්තේජනය කරන්නේ දුස්යාලෝකයේ තියෙන රතු වර්ණකයෙන්. නිල්ල ගත්තොත් එහෙම නිල් වර්ණකේ දරුවනේ ඔබලා දන්නවා රතු සහ නිල් තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන වර්ණක දෙක ප්‍රධාන වශයෙන්ම. ප්‍රභා සංශ්ලේෂණයට සහ කඳේ පර්ව දික් කිරීම වැඩි කරන්නේ නිල් වර්ණකයෙන්. කොළ වර්ණකයෙන් මොකද කරන්නේ? ළමයි කොළ වර්ණකයෙන් පත්‍රවල සෛල වර්ධනය වැඩි කරනවා. කහ වර්ණකයෙන් ශාකයේ පර්ව දික් වීම හා බීජ හට ගැනීම උත්තේජනය කරනවා කහ වර්ණකයෙන්. දන්න දැන් තේරුණාද ළමයි? දුස්ය ආලෝකයේ තියෙන මේ විවිධ වර්ණවලින් සුවිශේෂී කාර්යභාරයක් භෝගය වෙනුවෙන් ශාකය වෙනුවෙන් සිද්ධ කරනවා. මෙන්න මේ වර්ණ. මේ වර්ණවල තියෙන සංයුතියර තමයි කියන්නේ අපි ආලෝකයේ ගුණාත්මය කියලා. ආලෝකය යටතේ අපි තව සාධකයකට යන් ආලෝකයේ පවතින කාල සීමාව. දිවා කාලයේ දිග. අපි දන්නවා ළමයි හැම වෙලේම එකම විදිහට දවස පුරා ආලෝකය ලැබෙන්නේ නැහැ. අහස වලාකුලෙන් බර වුණා නම් අන්න කෙලින් වැටෙන සූර්යාලෝකය අඩු වෙනවා. ඍජු සූර්යාලෝකය කියන එක අඩු වෙනවා. මේ ආලෝකයේ පවතින කාල සීමාව මිනුම් කරන්ඩ කෘෂිකාලගුණික මධ්‍යස්ථානයක තියෙනවා කාලගුණික උපකරණයක්. මේකට කියනවා සූර්ය දීප්ත මානය. සූර්ය දීප්ත මානය. ළමයි මේක ක්‍රියාවලිය මෙහෙමයි වෙන්නේ. පලිඟු ගෝලයක් තියෙනවා. අපි හිතමු වීදුරු ගෝලයක් කියලා. මේ පලිඟු ගෝලය තුලින් සූර්යාලෝකයේ ගමන් කරාම අන්න උත්තල කාචය කරහා තමයි යන්නේ. අපි දන්න උත්තල කාචය තුලින් ආලෝකය ගමන් කරන් පස්සේ ආලෝකේ නාභිගත වෙනවා. නාභිගත වුණාන් පස්සේ එතන ලොකු ශක්තියක් හට ගන්නවා. මතකද ඔයාලා ළමයි පොඩි කාලේ උත්තල කාචයකින් පුළුන් කෑල්ලක් පුච්චව්වා? අන්න ඒ සංසිද්ධියම තමයි සූර්ය දීප්තමානයෙන් සිද්ධ වෙන්නේ. සූර්ය දීප්තමානයේට ආලෝකය වැටුණාම කෙලින් තියෙන සූර්යාලෝකය ඍජු සූර්යාලෝකය වැටුණාම අන්න සූර්යාලෝකයේ නාභිගත වෙලා ආලෝක ලපයක් හට ගන්නවා. මෙතන හරිම උණුසුම්. මේ උණුසුම් ආලෝක ලපය තියෙන තැනට අපි ඇතුල් කරනවා කඩදාසියක්. දිග කඩදාසි පටියක්. මේ කඩදාසි පටිය තියෙන්නේ උදේ 6 ඉඳන් හැන්දෑවේ 6 වෙනකන් පැය 12ක් ලකුණු කරලා. දැන් ආලෝකයේ තියෙනකොට මොකද වෙන්නේ? ආලෝකයේ තියෙනකොට සූර්යාලෝකේ නාභිගත වෙලා අන්න අර කඩදාසිය පටිය මතට වැටෙනවා. වැටුණාන් පස්සේ එතන පිච්චෙනවා. මේ පිච්චුණා කියන්නේ ඒ වෙලාවේ ඍජු සූර්යාලෝකය තිබ්බ කියන එක. දැන් එනවා අහස වලාකුලෙන් බර වෙනවා. වලාකුලක් ඇවිල්ලා සූර්යා වැහෙනවා. දැන් අර කඩදාසිය පිච්චෙයිද? දැන් පිච්චෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ අපි සලකනවා ඍජු සූර්යාලෝකය තිබ්බේ නැති කාලයක් කියලා. උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් තියෙන මේ පැය 12 ඇතුලේ අර ප්‍රස්ථාර කඩදාසියේ පිච්චුණ දුර පැය ගාණින් මැනලා තිනවා. සටහන් වෙලා තියෙනවා. ඒ පැය ගණන් එකතු කරලා අද දවසේ සූර්යාලෝකයේ තිබ්බ පැය ගණන මෙච්චරයි කියලා අන්න සටහන් කරගන්නවා. ළමයි, අපේ රටේ දිවා කාලයේ දිග ගත්තොත් එහෙම අපේ රටේ තියෙනවා එක්තරා දවසක් ලංකාවේ කෙටිම දිවා කාලය. තව දවසක් තියෙනවා ලංකාවේ දිගම දිවා කාලය. ඔයාලා දන්නවද මොකක්ද ඒ දවස් දෙක කියලා? අපේ රටේ කෙටිම දිවා කාලය පවතින දිනය වන්නේ දෙසැම්බර් 21 වෙනිදා. ඒ පැය 11යි විනාඩි 40යි. දිවා කාලයේ දිග. අපේ රටේ දිගම දිවා කාලය පවතින දිනය වන්නේ ජූනි මාසයේ 21 වෙනිදා. ඒ පැය 12යි මිනිත්තු 30යි දිවා කාලයේ දිග. මේ කාලය දෙක අතර පරතරය ළමයි මිනිත්තු 50යි. දැන් ළමයි තවත් ලස්සන සංසිද්ධියක් තියෙනවා. මේ දිවා කාලයේ දිගේ බලපෑම අනුව තමයි ළමයි ගස්වල මල් පිපීම සිද්ධ වෙන්නේ. අපි මල් පිපීම උන්ට කියනවා ලස්සන වචනයක් පුෂ්පීකරණය කියලා. මේ පුෂ්පීකරණය කියන ක්‍රියාව සිද්ධ වෙන්න මේ දිවා කාලයේ දිග කියන සාධකේ ගස්වලට දැනෙනවා. හැබැයි ඒක අපිට දැනෙන්නේ නැහැ මේ මිනිත්තු 50. ඒ මිනිත්තු 50 වෙනස ගස්වලට දැනෙනවා. චාකවලට දැනෙනවා. දිවා කාලයේ දිගේ බලපෑම අනුව පුෂ්පීකරණය සිද්ධ වෙන චාක බෙදනවා අපි ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි ආලෝක සංවේදී ශාක, අනිත් එක ආලෝක අසංවේදී ශාක. ආලෝකයට සංවේදී. ගහේ මල් පිපෙන්න ආලෝකය කියන සාධකයට මේ ගහ සංවේදී. අසංවේදී ශාක කියන්නේ ගහේ මල් පිපෙන්න ආලෝකය කියන සාධකේ ඒ ගහ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊ ශාකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමයි, ආලෝකයට සංවේදී ශාකත් ආකාර දෙකක් තියෙනවා. කෙටි දින ශාක සහ දිගු දින ශාක. මොනවද මේ කෙටි දින ශාකයි දිගු දින ශාකයි කියන්නේ? කෙටි දින ශාකයක් කියන්නේ කෙටි දිවා කාලයක් පවතින කාලවලදී ශාකයේ පුෂ්පීකරණය සිද්ධ වෙන ශාක. දිගු දින ශාක කියන්නේ දිගු දිවා කාලයක් සහිත කාලවලදී ශාකයේ පුෂ්පීකරණය සිදුවන ශාක. උක් මුං කෝපි. මෙන්න මෙවුව උදාහරණ වෙනවා ළමයි. තව ශාක බොහෝ ප්‍රමාණයක් තියෙනවා කෙටි දින ශාක සඳහා. දිගු දින ශාක සඳහා උදාහරණ වෙනවා ළමයි අර්තාපල් කැරට් බීට්. ළමයි බලන්න සමහර ශාක තියෙනව නේද කාලෙන් කාලෙට නේද මල් පිපෙන්නේ. කාලෙන් කාලෙට මල් පිපෙන්නේ. හැමදාම මල් නැහැ. කාලෙන් කාලෙට මල් පිපෙනවා නම් එයා ආලෝකයට සංවේදී. ළමයි ප්‍රභා අසංවේදී ශාක. ආලෝකයට අසංවේදී ශාක. අසංවේදී ශාක කියන්නේ මේ ශාකවල මල් පිපෙන්න දිවා කාලයේ දිගේ බලපෑමක් නැහැ. බලන්න පොල් ගහේ හැමදාම පොල් ගෙඩි. පුවක් ගහේ හැමදාම පුවක්. මිරිස් වල වැඩි දියුණු කරපු වී වල කාලයකට පස්සේ නෙමෙයි මල් පිපෙන්නේ. අස්වැන්නක් දෙන්නේ කාලෙන් කාලට නෙමෙයි හැමදාම අස්වැන්න දෙනවා. අන්න එයාලගේ අස්වැන්න දෙන්න දිවා කාලයේ දිග කියන එක සාධකයක් නෙමෙයි. බලපාන්නේ නැහැ. හරි ළමයි. අපි ආලෝකය කියන සාධකයේ බැලුවා. දැන් අපි යන් තව සාධකයක් බලන්න. සුළඟ කියන සාධකේ. ළමයි, කෘෂිකර්මාන්තයේදී සුළඟ කියන සාධකේ හරිම ප්‍රබල සාධකයක් වෙනවා. වායුගෝලයේ පීඩනය වැඩි ස්ථානයක සිට වායුගෝලයේ පීඩනය අඩු ස්ථානයක් දක්වා වායු අංශුන් ගමන් කිරීමට තමයි සුළඟ කියලා කියන්නේ අපි. ළමයි, කෘෂි විද්‍යා කුසිකාලගුණක මධ්‍යස්ථානයක මේ සුළඟ කියන එක මිනුම් කරනවා ආකාර දෙකින්. එකක් තමයි සුළඟේ වේගය, අනිත් එක තමයි සුළඟේ දිශාව. සුළඟේ වේගය මිනුම් කරන්න ගන්නා උපකරණයක් මේකට අපි කියනවා අනිලමානය කියලා. සුළඟේ දිශාව මිනුම් කරන්න ගන්නා උපකරණයක් මේකට අපි කියනවා සුළං දිසා දර්ශකය කියලා. ළමයි, සුළඟේ වේගය මිනුම් කරන්න තියෙනවා ඒකකයක්. ඒ ඒකකය තමයි පැයට කිලෝමීටර්. සුළඟේ වේගය මිනුම් කරන්නේ පැයට කිලෝමීටර් වලින්. ළමයි සුළං දිස ආදර්ශකයයි අනිලමානියයි මේ දෙකම එක සමාන උසකින් තමයි ස්ථානගත කරලා තියෙන්නේ කෘෂි කාලගුණක මධ්‍යස්ථානයේ. සුළං හමනකොට එක උපකරණයක් වේගෙන් කැරකෙනවා. මොකක්ද ඒ කැරකෙන්නේ? අනිලමානී. සිරස් දණ්ඩක් මත කැරකෙවෙන කෝපමණි ව්‍යුහ තුනක් සහිත උපකරණයක්. සුළං හමනකොට මේ අනිලමානී කැරකෙනවා. ඒකක කාලයක් තුලදී කැරකුණු වටගානට අනුරූපව ඒ වෙලාවේ හමපු සුළඟේ වේගය ගණනය කරනවා අනිලමානයේ මගින්. ළමයි සුළං දිසා දර්ශකය ගත්තොත් හුළං හමනකොට කැරකෙන්නේ නැහැ. මේක තියෙන්නේ ඊතලයක්. මැද්දෙන් දණ්ඩකට සම්බන්ධ කරලා කැරකෙන්න පුළුවන් විදිහට සකස් කරපු ඊතලයක්. හැබැයි ළමයි සුළඟක් හමනකොට ඊතලයේ කැරකෙන්නේ නැහැ. ඊතලය නිශ්චලයි. මේ ඊතලයේ ඊ හිස පවතින දිශාවෙන් කියන්න පුළුවන් සුළඟ හමන්නේ කොයි දිශාවේ සිට කොයි දිශාව දක්වාද කියලා. ළමයි හිතන්න සුළං දිසා දර්ශකයේ ඊ හිස තියෙන්නේ සුළං හමනකොට ඊසාන දිසාවට යොමු වෙලා. දැන් ඇහුවොත් සුළඟ හමන්නේ කොයි දිසාවේ සිට කොයි දිසාවටද? ගත්තු කටටම කියෙන්න පුළුවන් නීර්ත දිසාවේ සිට ඊසාන දිසාවට දක්වා. ඇයි? අන්න ඊතලයේ තියෙන්නේ ඊසාන දිසාවට හැරිලා. නෑ ළමයි. සුළං දිසා දර්ශකයේ මූලධර්මය තමයි ඊතලයේ හිස හැරෙන්නේ සුළඟ එන දිසාවට මූණ දාලා. සුළං දිසා දර්ශකයේ ඊතලයේ හිස ඊසාන දිසාවට හැරිලා තිබුණා කියන්නේ ඒ වෙලාවේ සුළඟ හැමුවේ ඊසාන දිසාවේ සිට නිරිත දිසාව දක්වා. එතකොට ළමයි අපි බලමු මේ සුළඟ නිසා සිද්ධවෙන බලපෑම. හිතකර බලපෑම් තියෙනවා, අහිතකර බලපෑම් තියෙනවා. හිතකර බලපෑම් මද සුළඟ පරාගණකාරකයක්, පත්‍ර ආසන්නයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරනවා, මද සුළඟ උස්වේදන ක්‍රියාවලිය වැඩි කරනවා, එම නිසා පෝෂක අවශෝෂණය වැඩි කරනවා, ජලය අවශෝෂණය වැඩි කරනවා. අහිතකර බලපෑම් මොනවද? ශාක ඉදිරි වැටෙනවා, පුෂ්පවල පල, පුෂ්පඵල වේලෙල යනවා, හැලිනවා, පත්‍ර ඉරිතලනවා, පසේ වාෂ්පීකරණය වැඩි කරනවා, පරාගය වියලෙනවා. එහෙනම් ළමයි අපි කතා කරා කාලගුණික සාධක හතරක්. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ. එහෙනම් ළමයි අපිට ලැබිලා තියෙන කාලය මෙතනින් හමාර වෙනවා. තව එක සාධකයක් ඉතුරුයි. ඊළඟ දවසේ නැවත කෘෂි විද්‍යා පාඩමකින් හමු වෙමු. එතෙක් ඔබට සුභ වේවා, ජය වේවා කියලා.